SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
ලෝකයේ තියෙන උණුසුම් සිදුවීම් පිළිබඳ විමර්ශනය සඳහා අපි ඔබට විවෘත කර දෙන පුංචි කවුලුව අද දවසේදීත් විවෘත කරන්නට එහෙමනම් දැන් සූදානම්. ලෝවට අපේ විදේශ විත්‍ය සමාලෝචනය. සුපරදු පරිදි මේ කාර්තාවට දැන් සූදානම් ඉස්සෙනවා ශ්‍රී ලංකාවේ සිට AFP ප්‍රවෘත්ති ජාලාවේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල් ඔබට ආයුබෝවන්.
ආයුබෝවන් දිලක්ෂි.
සමස්ත ලෝකයේම කම්පණයට පත් කරපු ලාස් වේගාස් සිදුවුණු වෙඩි ප්‍රහාරය සම්බන්ධව වන අලුත්ම තොරතුරු වලින් තමයි අද කතාව පටන් ගන්නෙ. උණුසුම සිදුවීම් බවට පත්වලා තියෙන මේ සිදුවීම පිළිබඳව දැන් බොහෝ දෙනෙක් දන්නවා මල්. පසුගිය ඉරිදායි මේක සිදුවුණේ ඇමරිකාවේ ලාස් වේගාස් වලදී. ලාස් වේගාස්හි පැවැත්වුණු එක්තරා සංගීත ප්‍රසංගයකට සහභාගී වී සිටි පිරිස වෙත එල්ල වුණු මේ හදිසි වෙඩි ප්‍රහාරය හින්දා 58 දෙනෙකු මිය ගිහිලා කියලා මේ වෙනකොට හොයාගෙන තියෙනවා. 500කට අධික පිරිසක් තුවාල ලැබුවා. මේ සිදුවීම සිදු කරපු පුද්ගලයා පිළිබඳව දැන් මේ වෙනකොට ලෝක මාධ්‍ය වාර්තා කරලා තියෙන්නේ. 64 වී ඇති ඇමරිකානු ජාතික ස්ටීවන් පැඩොක් තමයි මේ සිදුවීම සිදු කළා තියෙන්නේ කියලා වාර්තා වෙනවා. ඔහු කෝටිපති ව්‍යාපාරිකයෙක්. ඒ වගේම ඔහු මේ සිදුවීම සිදු කළා තියෙන්නේ මේ සංගීත ප්‍රසංගයට යාබදව පිහිටුණු ඒ හෝටල් සංකීර්ණයේ 32 මහලේ සිට කියලාත් වාර්තා වෙනවා. දැන් මේ සිදුවීම දන්නවා බොහෝ දෙනා. අපි මෙහිදී අවධානයට ලක් කරමු අවල් මේ ස්ටීවන් පැඩොක් ඇයි මෙවැනි ක්‍රියාදාමයකට පෙළඹුණේ කියන කාරණාව සම්බන්ධයෙන් සිදුවන පොලිස් විමර්ශනවලදී මේ වෙනකොට හෙළිවෙලා තියෙන කාරණා සම්බන්ධයෙන්.
දිනුක්ෂි මුලින්ම FBI ආයතනය ප්‍රකාශයට පත් කරේ මේ ස්ටීවන් පැඩොක් තනියම මේ අපරාධය සිද්ධ කිරීමට මාස ගාණක් සැලසුම් කරලා ඒක ක්‍රියාවට නැගුවා. ඔහු දැඩි මානසික රෝගයකින් පෙළෙන පුද්ගලෙක් හැටියට තමයි හඳුන්වලා දුන්නේ. නමුත් දැන් මුලින්ම කියපු කාරණාවට වෙනස් දෙයක් ඇමරිකාවේ පොලිසිය විසින් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඔවුන් දැන් විශ්වාස කරනවා පැඩොක් මේ ප්‍රහාරයෙන් පස්සේ සියදිවි දසාගන්නේ නැතිව මේ හෝටලෙන් පලා යෑමට සැලසුම් කළයි කියලා. ඒ එක්කම මේ සඳහා ඔහුට වෙනත් අයගෙන් සහායක් ලැබුණාද කියන ප්‍රශ්නය නැවත සාකච්ඡාවට භාජනය වෙලා තියෙනවා. ඉතින් දැන් මේ පරීක්ෂණය අලුත් මගකට යොමු වෙනවා. මොකද මුලින්ම විශ්වාස කරේ මේ විදිහට මානසික රෝගියකින් පෙළෙන පුද්ගලෙ සමූල ඝාතනයක් සිද්ධ කළයි කියලා. නමුත් ඒක දැන් මෙතන කුමන්ත්‍රණයක් තිබුණාද කියන කාරණා, මේකට අනෙකුත් පුද්ගලයන් සහභාගී වුණාද, ඒ කවුද, මොකද්ද ඔවුන්ගේ අරමුණ කියන එක සම්බන්ධයෙන් දැන් ඒ පරීක්ෂණ අලුත් මගකට යොමු වෙලා තියෙනවා.
මේ පැඩොක්ට සම්බන්ධ තවත් ගිනි අවි රාශියක් විවිධ ස්ථානවලින් හොයාගෙන තියෙනවා කියලාත් අපිට වාර්තා වෙනවා. ඒ සම්බන්ධව මොනවද මේ වෙනකොට තියෙන අලුත්ම සොයාගැනීම්?
දිලුක්ෂි, සම්මස්තයක් හැටියට ආයුධ 47ක් ස්ථාන තුනකින් පොලිසිය විසින් සොයාගත්තයි කියලායි වාර්තා වෙන්නේ. ඉතින් මේ ආයුධ 47 සෑහෙන ප්‍රමාණයක් ඔහුගේ හෝටල් කාමරයේ ඇතුළෙම තිබිලා පොලිසිය විසින් සොයාගත්තා. ඊට අමතරව පතුරම් විශාල ප්‍රමාණයකුත් ඔවුන්ට සොයාගැනීමට හැකි වෙලා තිබුණා. ඒ වයින් ඇත්තටම අති බහුතරයක් අවුරුද්දක විතර කාලයක් තුළදී ඔහු ඉතාමත්ම ඉක්මනින් ස්ථාන කීපයකදී මිලදී ගත්තයි කියලා තමයි වාර්තා වෙන්නේ. ඉතින් මේ විදියට අවුරුද්දක් තිස්සේ මෙවැනි විශාල අවියයුද තොගයක් ඔහු එක්රස් කරන්නට හේතු වුණේ මොකද්ද කියන කාරණාවත් දැන් ඒ පරීක්ෂණයට ලක් වෙලා තියෙනවා.
දැන් එතකොට අපිට වාර්තා වෙනවා මොහුගේ පෙම්වතිය විදිහට සැලකුණු පිලිපීනි ජාතික සම්භවයක් තියෙන කාන්තාවක් මේ වෙනකොට ඇමරිකාවට ගෙන්වලා තියෙනවා කියලා පිලිපීනයේ සිට මේ සම්බන්ධව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අවශ්‍ය සාක්ෂි ලබා ගැනීම උදෙසා. ඇය පිළිබඳව තොරතුරු ටිකක් කතා බහ කරමු අමල්. මේ පැඩොක් සහ ඇය අතර තිබුණු සම්බන්ධතාව කොයි ආකාරයෙන්ද මේ වෙනකොට හෙළිවෙලා තියෙන්නේ?
දිලුක්ෂි, මේ මාරිලෝ ඩැන්ලි කියන 62 කාන්තාව ඇය ඇත්තටම ෆිලිපීන සම්භවයක් තියෙන ඔස්ට්‍රේලියානු පුරවැසියෙක් හැටියට තමයි හඳුන්වලා දීලා තියෙන්නේ. ඇයත් ලාස් වේගාස් කැසිනෝ ආශ්‍රිත සේවය කරපු කාන්තාවක් හැටියට හඳුන්වලා දීලා තියෙනවා. අවුරුදු ගාණක් තිස්සේ ඇයත් මේ ප්‍රහාරයට සම්බන්ධ ස්ටීවන් පැඩකුත් අතර මිත්‍රත්වයක් ගොඩනැගිලා තියෙනවා. ඔවුන් විවාහ නොවී සිටියත් බොහොම කිට්ටු මිත්‍රත්වයක් තිබිලා මේ සිද්ධියට දින කීපයකට කලින් ඇයට ෆිලිපීනයේ සඳහා සංචාරයක් කිරීමට ඒ ගුවන් බලපත්‍රය ලබා දීම වගේ කටයුතු ස්ටීවන් පැඩොක් සිද්ධ කරයි කියලා වාර්තා වෙලා තියෙනවා. ඊට අමතරව ඇයට $100,000 මුදලක් ඔහු ප්‍රේෂණය කරලා තියෙනවා ඇයගේ බැංකුවකට ෆිලිපීනයේ කියලා ඒ විදිහේ වාර්තාවකුත් තිබුණා. ඉතින් මෙතනදී ඇය ප්‍රකාශ කළා තියෙන්නේ ඇය කිසිම විදියකින් විශ්වාස කරේ නැහැ කියලා, තමන්ගේ මිතුරා මේ විදියේ අපරාධයකට සම්බන්ධ වෙයි කියලා. ඒ පිළිබඳ කිසිම ඉඟියක් ඇයට පසුගිය අවුරුදු ගානදීම ලැබුණේ නැtei කියන කාරණාවත් ඇය ප්‍රකාශ කළා තියෙනවා. නමුත් ඇය කියලා තියෙනවා ඔහුගේ මේ ආසන්නම හැසිරීම දිහා බලපුවම, විශේෂයෙන්ම ඇයට මේ විදියට පිළිපිනට යන්නට මුදල් ලබා දීමත්, ඒ වගේම අතිවිශාල මුදල් ප්‍රමාණයක් ඇයගේ බැංකුවට ලබා දීමත්, ඒ තුලින් ඇයට නිවසක් අරගෙන පදිංචි වෙනටයි කියලා ඒ කරපු ඉල්ලීමත්, ඒවා දිහා බලපුවාම ඇය විශ්වාස කරනවායි කියලා ඔහු ඇය සමග තිබිච්ච මේ ප්‍රේම සම්බන්ධය අවසන් කරන්නට කටයුතු කළා දෝ කියන සැකයක් ඇයට තිබුණයි කියන එක තමයි ප්‍රකාශ කරලා තියෙන්නේ. ඒ ඇරෙන්නට වෙන අලුත් යමක් ඇයගෙන් දැනගන්නට පොලිසියට හැකියාව ලැබිලා නැහැ. ඇයව මේ අවස්ථාවේදී මේ පරීක්ෂණයට උදව්වක් කරන්න පුළුවන් පුද්ගලෙක් හැටියට නම් කරා මිසක්ක ඇයව මේ වෙනකොට සැකකරුවෙක් හැටියට තීන්දුව කරලා නැහැයි කියන කාරණාව තමයි SBI ආයතනය සඳහන් කරලා තියෙන්නේ.
මම අවසාන වශයෙන් මේ සිදුවීම හා සම්බන්ධව වෙනත් අතුරු කාරණයක් පිළිබඳවත් අවධානයට ලක් කරන්න කැමැති. මේ විශේෂාංගයනුත් අපි මීට කලින් කතාබහට ලක් කළ ඇමරිකාවේ තියෙන මේ ගිනි අවි සම්බන්ධව වන නීති, ගන් ලෝස් සම්බන්ධව, මේවා ඉතාමත්ම ප්‍රබල තත්වයක පවතින්නේ, මේවාට එරෙහිව ගියොත් එහෙම ආණ්ඩු පෙරලෙන තත්වයක් දක්වාවෝද යන්න පුළුවන් කියලා අපි මීට කලින් මේ සාකච්ඡාවේදීම කතාබහ කළා, විශේෂයෙන්ම පසුගිය ඇමරිකානු ජනාධිපතිවරණ සමයේදී. දැන් එතකොට මේ සිදුවීමත් එක්ක ඇමරිකාවේ මේ ගිනි අවි සම්බන්ධ නීතිව පිළිබඳව තවත් අලුත් කතාබහක් ඇති වෙමින් පවතිනවා. මොනවද මේ වෙනකොට තියෙන තොරතුරු?
දිලක්ෂී, ඇමරිකාවේ ව්‍යවස්ථාව අනුව ඔවුන්ගේ දෙවැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව ඕනෑම පුද්ගලයෙකුට අවි ආයුධයක් ළඟට තබා ගැනීමේ අයිතිය ව්‍යවස්ථාවෙන්ම තහවුරු කරලා තියෙනවා. ඉතින් මේ ව්‍යවස්ථාමය අයිතිය පණ වගේ රැකගන්න හුඟක් උදවිය කටයුතු කරනවා. විශේෂයෙන්ම ඔවුන්ගේ NRA, එහෙම නැත්නම් National Rifle Association කියන අය ලොකු උත්සාහයක් ගන්නවා මේ දෙවන සංශෝධනයෙන් ලබා දීලා තියෙන අයිතිය ආරක්ෂා කිරීමට. ඉතින් මේකට විරුද්ධව ඔබාමා ජනාධිපතිවරයා, ඒකම මීට කලින් හිටපු ක්ලින්ටන් ජනාධිපතිවරයා, විශේෂයෙන්ම ඩෙමොක්‍රටික් පක්ෂයේ නායකයින් තුවක්කු සීමා කිරීමට කටයුතු කළාට ඔවුන්ට ඒ කාරණාව සාර්ථකව ඉෂ්ට කරගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් අපිට දැනට දැනගන්න තියෙන විදිහට මේ ලාස් වේගාස් වල ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වෙච්ච සංඛ්‍යාව තමයි එක සිද්ධියකදී මේ විදිහව මරණයට ලක් වෙච්ච වැඩිම ප්‍රමාණය. මේ අවුරුද්දේ පළවෙනි මාස 9 පමණක් ඇමරිකාවේ මේ මාස් ෂූටින්ස්, එහෙම නැත්නම් එක තුවක්කු ප්‍රහාරයකින් 4 දිනකට වඩා ජීවිතක්ෂයට පත්වෙන සිද්ධීන් 270ක් සිද්ධ වෙලා තියෙනවා. ඒ එක්කම අවුරුද්දකට 15,000කට වඩා වැඩි පිරිසක් තුවක්කු නිසා මරණයට පත්වෙනවා. මේ විදිහට අතිවිශාල සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්වෙන ඉතාමත්ම ලේසියෙන් ඇමරිකාවේ තුවක්කුවක් මිලදී ගැනීමේ හැකියාව ඕන කෙනෙකුට තියෙන නිසා. ඉතින් අරබ කියවාගේ දැන් අලුතින්ම මේ විවාදය නැවතත් කරලියට පැමිණලා තියෙනවා. මේ සිද්ධියෙන් පස්සේ ඇමරිකාවේ මේ තුවක්කු සම්බන්ධයෙන් නීතිවල වෙනස් කිරීමක් සංශෝධනයක් අවශ්‍යද කියන කාරණාව. ඉතින් මේ අවස්ථාවේදීත් අපි දකින්නේ දේශපාලන බලධාරීන් කොතරම් පීඩනයකට පත්වුණත් මහජනතාවගෙන් මේ තුවක්කු සම්බන්ධයෙන් නීති දඩි කරන්නට ඕනේ කියලා ඇමරිකාවේ කොංග්‍රස් සභාවත්, ඒ වගේම සෙනෙට් මණ්ඩලයත් National Rifle Association එකෙන් NRA ලැබෙන පීඩනය නිසා මේ පිළිබඳ නිශ්චිත පියවරක් ගැනීමට ඔවුන් පැකිලෙන බව තමයි පෙනී යන්නේ.
ඔව්, ඇමරිකාවේ National Rifle Association එක වගේම ඔස්ට්‍රේලියාවේ තියෙනවා එවැනි වූ ආයතනයක් Gun Control Australia කියලා. මේ ආයතනය විසින් අද වෙනකොට අලුත්ම වාර්තාවක් නිකුත් කරනවා. වසර 1996 දී National Firearms Agreement ජාතික ගිනි අවි සම්බන්ධ ගනුදෙනුවට ඒකඟතාවලට ඔස්ට්‍රේලියාවේ තියෙන කිසිම ප්‍රාන්තයක් හෝ ටෙරිටරියක් අත්සන් කළ නැහැ කියලා. ඉතින් ඔවුන් අනතුරු අංගවල සිටිනවා මධ්‍යම රජයට. වහාම මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වුණේ නැත්තම් ලාස් වේගාස් වල තිබුණාට වඩා දරුණු තත්වයක් ඔස්ට්‍රේලියාව තුළ ඇතිවන්නට ඉඩකඩක් තියෙනවා කියලා. දැන් ජූලි මාසයේදී ආරම්භ වුණා තමන් සතුව තියෙන මේ අනවසර ගිනි අවි හෝ පරණ ගිනි අවි නැවත වතාවක් රජයට බාර දීමේ පොදු සමාකාලය. ජූලි මාසයේ සිට මාස 3ක්, ඒ කියන්නේ සැප්තැම්බර් මාසයේ 30 වෙනිදා මේ කාල සීමාව අවසන් වුණා. විපක්ෂ නායක බිල් ෂෝටන් මහතා අද වෙනකොට ප්‍රකාශ කළා තියෙනවා 20,000කට ආසන්න සංඛ්‍යාවක් මේ අනුව ආයුධ බාර දීලා තියෙනවා. නමුත් මේ ගිනි අවි බාර දීමේ පොදු සමාකාලය ලබන වසරේ අවසානයේ දක්වා දීර්ඝ කොලිතින් වඩා හොඳයි, රටේ ආරක්ෂාවට ඒක ප්‍රබල වශයෙන් බලපාන කරුණක් වේවි කියලා. ඒ ඔස්ට්‍රේලියාව පැත්තෙන් අපිට ගිනි අවි සම්බන්ධව මේ වෙනකොට වාර්තා වන අලුත්ම තොරතුරු. ලෝකයේ විවිධ රටවල තියෙන දේශපාලනික ප්‍රවණතාව ඉතාමත්ම සීග්‍රයෙන් වෙනස් වෙමින් යනවා කියලා අපිට දැනෙනවා. එක් එක් රටවල ප්‍රාන්ත වශයෙන් ඒකරාශී වෙලා තියෙන සුවිශේෂී අනන්‍යතාවක් රැගත් ඒ විශේෂිත වූ ජන කණ්ඩායම් ස්වාධීන රාජ්‍යයන් ඉල්ලීමේ ප්‍රවණතාවයකට පෙළඹිලා තිබීම ජනමත විචාරණයන් හරහා. අපි ගිය සතියේදී මේ සම්බන්ධව අලුත්පතොරතුරක් කතා බහ කළා. ඉරානයේ කුර්දිවරුන් වැඩිපුර ගැවසෙන කුර්දිස්ථානයේ කිනේ ප්‍රාන්තයේ පැවැත්වුණු ජනමත විචාරණය පිළිබඳව එයින් මේ කුර්දිවරුන් ලෝකයට කියාපානට උත්සාහ කළේ කුමක්ද කියන කාරණාව පිළිබඳව. ඊට කලින් අපි ඔබට කතා බහ කළා බ්‍රිතාන්‍යයේ මහා බ්‍රිතාන්‍යයෙන් ගැලවිලා වෙනම ස්වාධීන රාජ්‍යයක් බවට පත්වෙන්නට ස්කොට්ලන්තයේ පැවැත්වුණු ජනමත විචාරණය පිළිබඳව. ඊට පස්සේ දැන් අද වෙනකොට අපිට වාර්තා වෙනවා ස්පාඤ්ඤයේ කැටලෝනියා කියන ප්‍රාන්තයේ විශේෂිත වුණු ජන කොට්ටාෂයත් ස්වාධීන රාජ්‍යයක් උදෙසා ජනමත විචාරණයක් තබන්නට ගත්ත උත්සාහය. හැබැයි මේ උත්සාහය නම් තරම් සාර්ථකුණු බවක් අපිට ආරංචි වෙන්නේ නැහැ. වැඩිදුර තොරතුරු අපි අමල්ගෙන් අසා දැනගනිමු. මොකක්ද මෙහි අලුත්ම තත්ත්වය අමල්?
ඔව් දිලක්ෂි, මේ කැටලෝනියා කියන ප්‍රදේශය තමයි ස්පාඤ්ඤ ජනගහණයෙන් මිලියන 7.5ක වගේ ප්‍රමාණයක් මෙතන ජීවත් වෙනවා. ඔවුන් දැන් සතවර්ෂ ගානක ඉඳලා ස්පාඤ්ඤේ වෙනම රාජ්‍යයක් වෙනුවෙන් විටින් විට ඉල්ලීම් කරලා තියෙනවා. ඒ පිළිබඳ නොයෙකුත් ඒ සංවිධාන ගොඩනැගිලා තියෙනවා. නමුත් අපි දුටුවා ගිය අවුරුදු කීපයේදී යුරෝපයේ මුහුණ දුන්නු ඒ උග්‍ර ආර්ථික අර්බුදයේ මැද්දේ ස්පාඤ්ඤ තුලත් දැඩි විරකියාව ඇතිවීම නිසා කැටලෝනියාවේ නැවතත් මේ බෙදුම්වාදී ඉල්ලීම ඉස්මතු වෙන්න පටන් ගත්තා. ඉතින් ඒ බෙදුම්වාදීන්ගේ ඉල්ලීමේ ඒ උච්චතම අවස්ථාවක් තමයි පහුගිය ඉරිදා සිද්ධ වුණේ. ඔවුන් ජනමත විචාරණයක්, ඇත්තටම මේක නීතියෙන් පිළිගත්තු ජනමත විචාරණයක් නෙමෙයි, මධ්‍යම රජය කොතරම් විරෝධය පෑවත් ස්පාඤ්ඤයේ කැටලෝනියා ප්‍රදේශයේ තිබිච්ච මේ පළාත් ආණ්ඩුව විසින් මේ විදිහට ජනමත විචාරණයක් හැදෙවුවා. මේ ජනමත විචාරණය කඩාකප්පල් කිරීමට මධ්‍යම රජය නොයෙකුත් පියවර ගත්තා. පොලිසිය යෙදෙව්වා, ඡන්දය ප්‍රකාශ කරන්නට පැමිණෙන අයට අඩම් තෙට්ටම් කරා ඔවුන් අත්අඩංගුවට ගත්තා. ඒ කෙසේ වෙතත් ජනගහණයෙන් භාගයකට අඩු පිරිසක් මේ ජනමත විචාරණයට සහභාගි වෙලා වෙනම රාජ්‍යයක් ඉල්ලලා හිටියා. නමුත් ස්පාඤ්ඤ මධ්‍යම ආණ්ඩුව මේක පිළි නොගෙන අද ඇත්තටම රට අර්බුදකාරී තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඉතින් මෙතනදී යුරෝපයේ අනෙකුත් රටවලුත් ස්පාඤ්ඤයේ මේ විවිධ කොටස් වලින් ඉල්ලීමක් කරලා තියෙන්නේ. සාකච්ඡා මාර්ගයෙන් මේ බෙදුම්වාදී ප්‍රශ්නය විසඳා ගන්නට, මේකට දැනටමත් තියෙන ආර්ථික ප්‍රශ්න තවත් උග්‍ර වෙලා මුළු රටට මේක ප්‍රශ්නයක් වෙන්න පුළුවන් කියන අනතුරු ඇඟවීම අනෙකුත් යුරෝපීය නායකයන් මේ වෙනකොට කරලා තියෙනවා.
අමල්, මේ ස්පාඤ්ඤයේ කැටලෝනියාව කියන මේ ප්‍රාන්තයේ තියෙන්නේ කොයි ප්‍රදේශයේද? එතකොට මෙහි සිටින මේ විශේෂිත ජන කොට්ටාෂය කවුද? මේගොල්ලෝ කතා කරන භාෂාව මොකද්ද? මේ සම්බන්ධව අපිට ටිකක් වැඩිපුර තොරතුරු කියන්න පුළුවන්ද?
දිලක්ෂි, කැටලෝනියාව කියන්නේ ඇත්තටම මදදරණී මුහුද යාබදව තියෙන ස්පාඤ්ඤයේ ප්‍රධානම ආර්ථික මධ්‍යස්ථානයක් හැටියට නම් කරන්න පුළුවන් ප්‍රාන්තයක්. බාර්සලෝනා නගරය තමයි මේ කැටලෝනියාවේ අගනුවර හැටියට තියෙන්නේ. ඉතින් අපි දන්නවා වරක් ඔලිම්පික් ක්‍රීඩාව පවත්වපු මේ බාර්සලෝනා සංචාරකයන් අතර ඉතාමත්ම ප්‍රසිද්ධ ප්‍රදේශයක්. ඇත්තටම ස්පාඤ්ඤයට යන විදේශීය සංචාරකයන්ගේ අති බහුතරයක් බාර්සලෝනා සහ ඒ කැටලෝනියාවේ ස්ථානවලට තමයි ඔවුන් සංචාරය කරන්නේ. ඒ පැත්තෙන් බලපුවාම ආර්ථික වශයෙන් කැටලෝනියාව කියන්නේ ස්පාඤ්ඤයේ ඉතාමත්ම ප්‍රබල කේන්ද්‍රස්ථානයක්. මිලියන 7.5ක් විතර ජනතාව මේ ප්‍රදේශයේ ඉන්නවා. ඔවුන්ගේම භාෂාව, ඒ වගේම සතවර්ෂ ගානක් තමන්ටම ආවේණික වෙච්ච ඒ සංස්කෘතික උරුමයක් තිබිච්ච කණ්ඩායමක් හැටියට තමයි ඔවුන් අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් ඒ නිසා වෙන්න තමයි ඔවුන් මේ තමන්ගේ ඒ සංස්කෘතික අනන්‍යතාවය, ඒ වගේම භාෂාවේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමේ කාරණාවක් හැටියට තමයි ඔවුන් මේ වෙනම රාජ්‍යයක ඉල්ලීම අලුත් කරලා තියෙන්නේ.
මියන්මාරයේ රෝහිණියා සරණාගතීන් පිළිබඳව වැඩිපුර කතා බහ වෙන කාලයක් මේක. සමස්ත ලෝකයා විදිහටත් ශ්‍රී ලංකාවේ ඇති යම් යම් වාතාවරණ හරහා ශ්‍රී ලංකාවට පැමිණෙන රෝහිණියා සරණාගතීන් හරහා ශ්‍රී ලාංකීයනුත් මේ වෙනකොට විශාල වශයෙන් මේ රෝහිණියා ජාතිකයන් පිළිබඳව කතා බහ කරමින් සිටින කාලයක්. දැන් රෝහිණියාවරුන් පිළිබඳව තවත් අලුත් තොරතුරු අපිට වාර්තා වෙනවා. ඔවුන් කැරලිකාර කණ්ඩායම් විදිහට ඒකරාශී වෙලා බලය ලබා ගැනීම උත්සාහක නිරත වුණා. මියන්මාරයේ රජයට අයත් පොලිස් ස්ථානවලට හිම පහර දීලා කියලා අපි මීට කලිනුත් සඳහන් කළා. දැන් ඔවුන් වඩාත්ම ඒකරාශී වෙලා සිටින්නේ රකින් කියන මේ ප්‍රාන්තේ. මේ ප්‍රාන්තයේ දැන් රෝහිණියාවරුන්ගෙන් අඩක් පමණ රටින් පිටතට ගිහිල්ලා කියලා තමයි අපිට වාර්තා වෙන්නේ. රජයේ හමුදාවන් මේ සම්බන්ධව යම් කිසිව මැදිහත්වීමක් කරනවා කියලා මේ රකින් කියන ප්‍රාන්තයේ රෝහිණියාවරුන් ඉවත් කරලීමේ කාර්යාවලිය උදෙසා. ඇත්තට මොකද්ද මෙතන සිද්ධ වෙන්නේ ආමා?
ඔව් දිලිෂ, අපි දක්න අගෝස්තු මාසේ 25 වෙනිදා තමයි මේ විදිහට විශාල පිරිසක් රොහිණියාවරුන් ඒ රකින් ප්‍රාන්තයෙන් අසල්වාසී බංග්ලාදේශයට ගමන් කරන්න පටන් ගත්තේ. මේ වෙනකොට 105,000කට වඩා රොහිණියාවරුන් සංඛ්‍යාවක් බංග්ලාදේශයට පැමිණියයි කියලා වාර්තා වෙනවා. ඉතින් අලුත්ම වාර්තාවල සඳහන් වෙන විදිහට මියන්මාරේ හමුදාව සහ ඒ බලධාරීන් රකින් ප්‍රාන්තයේ තියෙන අනෙකුත් රොහිංයාවරුන්ට අයිති නිවාස ඒ දේපල විනාශ කිරීම ඒක උත්සන්න කරලා තියෙනවා කියනවා පහුගිය දින කීපෙදී. ඉතින් මෙතනදී රොහිංයාවරුන් චෝදනා කරන්නේ මියන්මා රජය විසින් ඔවුන්ව රකින් ප්‍රාන්තයෙන් සම්පූර්ණයෙන්ම පළවා හැරීමේ කටයුත්ත දැන් බොහොම උග්‍ර විදියට දියත් කරලා තියෙනවායි කියලා. ඉතින් මේ අනුව තමයි අපි දකින්නේ පහුගිය දින කිහිපෙදී බංග්ලාදේශයට පැමිණෙන ඒ රොහිංයාවරුන්ගේ සංඛ්‍යාවේ වැඩිවීමක්. දැනට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සංඛ්‍යාලේඛන අනුව 509,000 විතර පිරිසක් පහුගිය බදාදා වෙනකොට බංග්ලාදේශයට පැමිණියයි කියලා ඔවුන් ලේඛනගත කරලා තියෙනවා. ඊට අමතරව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලේඛනවලට ඇතුළත් නොවිච්ච අනෙකුත් අසල්වාසී රටවල්වලට පලා ගිය පිරිසකුත් ඉන්නවා. ඉතින් එහෙම බලපුවහම මේ වෙනකොට රකින් ප්‍රාන්තයේ 50%කට වැඩි ජනගහනය මේ වෙනකොට ඒ රටින් පිටවෙලායි තියෙන්නේ.
අපි දැන් සති කිහිපයකට කලින් කතා බහ කළා ආසියාවේ ප්‍රධානතම රාජනායකවරුන් දෙපළකගේ හමුවීම පිළිබඳව. ජපාන අගමැති ෂින්සෝ ආබේ සහ ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදිගේ හමුවේ ප්‍රධානතම අරමුණක් බවට පත්වුණේ ඉන්දියාවේ බුලට් ට්‍රේන් ආරම්භ කිරීමේ ව්‍යාපෘතිය කියලත් අපි එහෙදි සඳහන් කළා. එහෙදී අපි කාරණා කිව්වා, ඔබට මතක ඇති දුම්රිය පද්ධතිය කොයිතරම් ප්‍රබල ප්‍රවාහන මාධ්‍යයක්ද ඉන්දියාවේ, ඒ වගේම දුම්රිය අනතුරු කොච්චර වාර්තා වෙනවද වසරකට, දුම්රිය ස්ථානවල තිවෙන ළමයින් කොච්චර සිටිනවද, අපි මේ පිළිබඳව දල වශයෙන් කරුණු ඔබට කිව්වා මතක ඇති. දැන් මේ සතිය වෙනකොට තවත් දුම්රිය ස්ථාන ආශ්‍රිතව සිදුවුණු ඛේදවාචකයක් වාර්තා වෙනවා. තදබදයේ හේතුවෙන් පුද්ගලයන් 20 මරමුවට පත්වීම හා සම්බන්ධව ඉන්දියාවේ දුම්රිය මාර්ග ආශ්‍රිතව සිදුවන මේ ඛේදවාචක පිළිබඳව අපිට වසර පුරාම විටින් විට අහන්නට ලැබෙනවා. මේ ඛේදවාචකයත් එවැනි වූ තත්වයක් මුම්බායිදී ඇති වුණු ඛේදවාචකයේ සිදුවුනේ කුමන කරුණක් අරඹයාද, ඉන් අනතුරුව මේ වෙනකොට මියගිය සංඛ්‍යාව කොයි වගේද කියලත් අපිට තොරතුරු වාර්තා කරන්න පුළුවන් දමක්?
ඔදිලිසි මුම්බායේ ප්‍රධාන දුම්රිය පොලක් තමයි මේ සිද්ධිය ඇති වුනේ. එතන මගී පාලමක්, එහෙම නැත්නම් මේ ෆුට් බ්‍රිජ් එකක් ඇති වෙච්ච තෙරපීමක් නිසා 23 දෙනෙක් ජීවිතක්ෂයටපත් වුණා. අතිවිශාල ප්‍රමාණයක් තුවාල ලැබලා රෝහල්ගත කරන්න සිද්ධ වුණා. ඉතින් මෙතන බලධාරීන් කියා සිටියේ මේ වැස්ස නිසාත්, ඒ වගේම මගී පාලම පාවිච්චි කරපු සංඛ්‍යාව වෙනදට වඩා වැඩි වෙච්ච නිසා තෙරපීමක් ඇති වෙලා, ඒ තෙරපීම නිසා තමයි මේ විදිහට අවාසනාවන්ත විදිහට මගින් ජීවිතක්ෂයටපත් වුනේ කියලා. ඉතින් මේ පිළිබඳ පරීක්ෂණ පැවැත්වෙනවා. දැන් ඉන්දියාවේ බලධාරීන් කියලා තියෙනවා මේ දුම්රිය ස්ථානවල මේ විදිය තියෙන මගී පාලම්වල ප්‍රමාණය, ඒවායේ තියෙන ආරක්ෂාව පිළිබඳ පියවර ගැනීම සඳහා අවශ්‍ය ඕනෑම මුදලක් වියදම් කරලා ඒ කටයුතු කරන්නටයි කියලා. මොකද දැන් අපි මුම්බායේ ගත්තොත් දිනකට මිලියන 7.5 විතර මගීන් සංඛ්‍යාවක් දුම්රිය පාවිච්චි කරන නිසා මේ දුම්රිය තමයි ප්‍රධානම ප්‍රවාහන මාධ්‍ය බවට පත් වෙලා තියෙන්නේ මුම්බාය වගේ ඉතාමත්ම ජනාකීර්ණ ප්‍රදේශයක. හුඟක් අය කියන්නේ මේ වගේ දුම්රිය මගීන්ගේ සංඛ්‍යාව දිනෙන් දින වැඩි වුණාට දුම්රිය පොළවල් වල තියෙන ඒ පහසුකම් ඒ ආකාරයට ඒවා වර්ධනය වෙලා නැtei කියලා. ඉතින් ඒ පිළිබඳ අවධානය යොමු කරන්නට දැන් නරේන්ද්‍ර මෝඩි අග්‍රාමාත්‍යවරයා මේ පිළිබඳ උපදෙස් ලබා දීලා තියෙනවා.
ඔබ දන්නවා ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන භූමියෙන් පිටත මානුස් සහ නාවුරු සරණාගත කඳවුරු පවත්වාගෙන ගියා මේ යාත්‍රා මගින් ඔස්ට්‍රේලියාවට පැමිණීමට උත්සාහ කරපු පුද්ගලයන් රඳවා තැබීම උදෙසා මේ ඔක්තෝබර් 2 සඳුදා උදෑසන මේ මානුස් දූපතේ රඳවලා හිටිය ශ්‍රී ලාංකික දමිල පසුබිමක් තියෙන සරණාගතයෙක් සියදිවි හානි කරගත්තා ගෙල වැළලාගෙන මොහොත් 32 දිවියෙහි පසුවන පුද්ගලයෙක්. මානුසූපතේ රඳවා සිටින කාලය තුළදී ඔහුට ස්ත්‍රී දූෂණ චෝදනාවක තෙල වෙලා තිබුණා. දැන් මේ පුද්ගලයාගේ මලසිරුර ශ්‍රී ලංකාවට යැවීමට දරපු උත්සාහයේදී ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහකමසාරිස් කාර්යාලයට යම්කිසි වූ චෝදනාවක් එල්ල වෙලා තිබුණා. ඔවුන් ඒ සම්බන්ධයෙන් නිවේදනයකුත් නිකුත් කළ තිබුණා. ඇත්තටම මහකමසාරිස් කාර්යාලයට එල්ල වුණු චෝදනාව මොකද්ද? ඔවුන් නිවේදනය මගින් කියාපෑවේ මොනවද? මේ සම්බන්ධව අපිට තොරතුරු කියන්න පුළුවන්ද අමල්?
දිලක්ෂි, මෙතන ජනමාධ්‍යෙන් වාර්තා කරා මේ පුද්ගලයා මේ රජීව් රාජේන්ද්‍ර කියන පුද්ගලයාගේ මලසිරුර ඔවුන්ගේ ඥාතීන්ට ලංකාවට නැවත ගෙනීම සඳහා ඔස්ට්‍රේලියාවේ රජය පවුල් ඥාතීන්ගෙන් මුදල් ඉල්ලීමක් කළයි කියලා. ඉතින් මේ සම්බන්ධයෙන් තමයි ලංකාවේ තියෙන ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලයේ මේ නිවේදනය නිකුත් කළේ. ඔවුන් කියා සිටියේ කිසිම අවස්ථාවක ඔස්ට්‍රේලියානු රජය හෝ ඒ රජයේ බලධාරීන් රාජේන්ද්‍රන්ගේ පවුලේ උදවියකින් කිසිම අවස්ථාවක මුදල් ඉල්ලීමක් කළේ නැහැ. ඔහුගේ මෘත ශරීරය ලංකාවට රැගෙන එන්න. ඔහුගේ දේහය සම්බන්ධයෙන් අවසාන කටයුතු කිරීමටත් ඒ මෘත ශරීරය ලංකාවට ගෙන්වා ගැනීමත් කියන කරුණු සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු රජය මැදිහත් වෙන්නේ නැහැ. ඒ පිළිබඳ කටයුතු කරන්නේ පපුවා නිව්ගිනි රජය. ඔවුන්ගේ යටතේ තමයි මේ රැඳවු මධ්‍යස්ථානයේ පවත්වාගෙන ගියේ. ඒ නිසා ඒ ප්‍රශ්නේ පිළිබඳව ඔස්ට්‍රේලියානු රජයට චෝදනා කිරීම වැරදි කියන කාරණාව අනුව තමයි මේ විදිහට පුවත්පත් නිවේදනයක් නිකුත් කරලා මේ පිළිබඳ පැහැදිලි කිරීමක් ලබා දීලා තිබුණා.
හොඳයි අමල්, එහෙමනම් ලෝකයේ පුරාම සිදු වුණු ප්‍රමුඛතම කාරණා පිළිබඳව තොරතුරු විග්‍රහයට අදත් සම්බන්ධ වීම පිළිබඳව සූතිය පළ කරනවා. අපි එහෙමනම් ලබන සතියේ සිකුරාදා හමු වෙමු. ආයුබෝවන්.
ආයුබෝවන් දිනක්ෂි.